ආයිබුවන් ආදරණීය දුවේ පුතේ, අද දවසේ මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 11 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපන විෂය. පුරවැසි අධ්‍යාපන විෂයේ 4 වෙනි පාඩම් ඒකකය පාරිසරික ගැටලු හා තිරසාර සංවර්ධනය පිළිබඳව. දුවේ පුතේ, මේ පාඩම් ඒකකයේ තුලින් බලාපොරොත්තු වෙන ප්‍රධාන නිපුණතා මට්ටම් 4ක් තියෙනවා. පළවෙනි නිපුණතා මට්ටම පරිසරය හා මිනිසා අතර සම්බන්ධතාවය පැහැදිලි කර ගැනීම. දෙවෙනි නිපුණතා මට්ටම පරිසරයට ඇති තර්ජන හා ඒවායේ සමාජ බලපෑම හඳුනා ගැනීම. තුන්වෙනි නිපුණතාවය සංවර්ධන ක්‍රියාවලියේදී මුහුණ පාන ගැටලු හා ඒවාට විසඳුම් විශ්ලේෂණය කර ගැනීම. 4 වෙනි නිපුණතා මට්ටම තිරසර සංවර්ධනයේ උදෙසා පරිසරයේ සුරකීමේ වැදගත්කම හඳුනා ගනිමින් පාරිසරික ගැටලු වලට විසඳුම් ගවේෂණය කිරීම. මේ 4 වෙනි පාඩම් ඒකකය නිම කිරීම සමග දරුව තුළ මේ ප්‍රධාන නිපුණතා මට්ටම් 4 ඇති කිරීම මේ පාඩම් ඒකකය හඳුන්වා දීමේ මූලික අරමුණ වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි මේ පාඩම් ඒකකය සාකච්ඡා කිරීමට ආරම්භ කරමු. මේ පාඩම් ඒකකය ආරම්භ කිරීම සඳහා මම කුඩා පැහැදිලි කිරීමක් කරන්නම්. දරුවනේ, දැනට සොයාගෙන තියෙන තොරතුරු අනුව සෞරග්‍රහ මණ්ඩලයේ ජීවීන්ට වාසය කරන්න තියෙන සුදුසුම ස්ථානය පෘථිවි ගෝලය විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. මේ පෘථිවි ගෝලය තුල භූවිද්‍යාත්මකවත් ජෛව විද්‍යාත්මකවත් මේ ජීවි හිතකර පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ වර්තමානයේදී මෙන්න මේ පෘථිවි ගෝලය තුල වාසය කරන මිනිසුන්ගේ මේ සංකීර්ණ මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ පෘථිවියට සිද්ධ වෙලා තියෙන පාරිසරික ගැටලු හඳුනාගෙන ඒ පාරිසරික ගැටලු වලින් තොර තිරසාර සංවර්ධනයක් කරා මේ සමස්ත සමාජය රැඟෙන යාම මේ පාඩම් ඒකකයේ තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි මුලින්ම හඳුනාගනිමු පරිසරය කියන්නේ මොකක්ද කියලා. පරිසරය සම්බන්ධයෙන් ක්‍රිස්තු වර්ෂ 1954 දී සියටල් මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා. අප පෘථිවියේ කොටසක් වන අතර එය අපේම කොටසකි. සුවඳති මල් වර්ගයෝ අපේ සහෝදරයෝ වෙති. මුවා, අශ්වයා, රාජලියා අපේ සහෝදරයෝ වෙති. අශ්වයාගේ, මිනිසාගේ ගතේ උණුසුම ආදි මේ හැම දෙයක්ම අයත් වන්නේ එකම පවුලක සමාජිකයින්ටය. දරුවනේ, මේ සියටල්ගේ මේ නිර්වචනයේ සමග පරිසරය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන මේ මිහි තලයේ මත වාසය කරන සතා සිව්පාවා, මිනිසා, ගස්වැල් සියල්ල අපේ සහෝදරයෝ විදිහට තමයි ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම 1993 වර්ෂයේදී මයිකල් එල්ම් පරිසර ශබ්දකෝෂයේදී පරිසරය නිර්වචනය කරන්නේ මෙන්න මේ ආකාරයට. ජීවියෙකු වටා ඇති භෞතික, රසායනික හා ජෛවීය තත්වය පරිසරයයි. එතකොට අපි පරිසරය සම්බන්ධ නිර්වචන දෙකකට සවන් දුන්නා. අපි බලමු තවත් නිර්වචනයක්. ගැලන් ජෝන් මහතා විසින් පාරිසරික විද්‍යා ශබ්දකෝෂය තුලින් ක්‍රිස්තු වර්ෂ 1990 දී ඔහු විසින් ඉදිරිපත් කරනවා, පරිසරය යනු ජීවීන්ගේ පැවැත්ම සඳහා බලපෑම් එල්ල කරන බාහිර තත්ත්වවල සංකලනයකි යනුවෙන්. ඒ වගේම පරිසර ශබ්දකෝෂය තුල පරිසරය සම්බන්ධව නිර්වචනය කළ තියෙන්නේ, පරිසරය යනු ජීවියෙකු වටා පවතින භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක තත්ත්වයේ යනුවෙනි. එමෙන්ම මිනිසා හා පරිසරය යන ග්‍රන්ථය තුළ 1998 අවුරුද්දේ දක්වලා තියෙනවා පුජ්ජලේකුගේ පරිසරය යනු ඔහුගේ වටපිටාවයි. ඒ ආකාරයටම සාකේක හෝ සත්වේකුගේ පරිසරයේද අවට ඇති දෙයින් සමන්විත වේ කියලා. දයාබර දුවේ පුතේ, මේ නිර්වචනානුව පරිසරය කියලා කියන්නේ ජීවි අජීවි සංතචකවල සංකලනයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට මතක ඇති, අපි පුංචි කාලෙදී නම් මේ පරිසරය නිර්වචනය කරගත්තේ මෙන්න මේ ආකාරයට. මම හා මා අවට ඇති සියලුම දෑ පරිසරය ලෙස නිර්වචනය කරගත්තා. එහෙත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරිපත් වන දරුවෝ විදියට එයින් තරමක් ඉදිරියට ගොස් අපි මේ දක්වපු ආකාරයේ සියටල් මහතාගේ නිර්වචනය, මයිකල් ඇඩ්ම් මහතාගේ නිර්වචනය, ගැරන් ජෝන්ස් වැනි අය විසින් ඉදිරිපත් කරපු මේ පරිසරය සම්බන්ධව දක්වලා තියෙන නිර්වචන හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද මේ කරුණු අපිට විභාගය සම්බන්ධවත් යම් වැදගත්කමක් දක්වන නිසා. දරුවනි, අපි මේ ආකාරයට ඉතාමත්ම කෙටියෙන් පරිසරය යන්න සරලව නිර්වචනය කර ගැනීමෙන් අනතුරුව අපි පරිසර පද්ධතියක් සකස් වෙලා ඇති ආකාරය, එහෙම නැත්නම් පරිසර පද්ධතියක දකින්න ලැබෙන සංරචක මොනවද කියලා හඳුනා ගනිමු. පරිසර පද්ධතියක් තුළ ප්‍රධාන වශයෙන් අජෛවී හා ජෛවී සංරචක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව අපි මුලින් සාකච්ඡා කරමු අජෛවීය සංරචක මොනවද කියලා. දරුවනි, මේ අප වටපිට ඇති වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය මෙන්න මේ ආදී දෑ ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ අජෛවී සංරචකයන්ට. වායු ගෝලය, දේශ ගුණය, පාෂාණ, පස්, භූලක්ෂණ, සාගර හා මිරිදිය ජලාශ ආදී පෘථිවියේ සාකහ ජීවයේ සමග සම්බන්ධතාවයක් තියෙන බව මේ තුල පැහැදිලි වෙනවා. අපි මෙන්න මේ විදිහට ඉතා කෙටියෙන් පැහැදිලි කරනු ලැබුවේ පරිසර පද්ධතියක් තුල දකින්න ලැබෙන අජෛවී සංරචක මොනවද කියලා. එහෙමනම් අපි ඊළඟට අවධානය යොමු කරමු පරිසර පද්ධතියක් තුල දක්නට ලැබෙන ජෛවි සංරචක හඳුනා ගැනීම සඳහා. පරිසර පද්ධතියක ඇති ජෛව සංරචක විදියට මිනිසා, සත්වයින්, සාක වර්ග හා සුද්ධ ජීවීන් පෙන්වලා දෙන්නට පුළුවන්. මේ ප්‍රාණවත් බවක් ඇති, එහෙම නැත්නම් පණ ඇති කොටස් පරිසර පද්ධතියක ජෛව සංරචක විදියට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. පුතේ, ඒ වගේම මේ පරිසර පද්ධතියක් තුළ දකින්න ලැබෙන තවත් ලක්ෂණයක් තමයි සමාජ පරිසරය. අපි බලමු මේ සමාජ පරිසරයට අයත් ප්‍රපංච මොනවද කියලා. සමාජ පරිසරයක් තුළදී බහුවාර්ගික තත්වයන්, විවිධ ආගම්, විවිධ කුල, විවිධ උරුමයන්, සිරිත් විරිද්ධා, අයිතිවාසිකම්, යුතුකම් හා බැඳුණු වගකීම් සමුදායක් මානව සමාජය තුළ දකින්න ලැබෙනවා. පුරවැසි අධ්‍යාපනයේ විෂය හදාරන දරුවෝ විදියට මේ අපි කතා කරපු බහුවාර්ගිකත්වය, විවිධ ආගමිකත්වය, කුල උරුම, සිරිත් විරිත් යුතුකන් හා වගකීම් කියන මේ සාධක ටික බෙදා වෙන් කරලා ඇත්තේ සමාජ පරිසරයේ යන්නටයි. එතකොට මම මේ පාඩම් ඒකකයේ ආරම්භයේදීම දරුවනේ ඔබත් සමග සාකච්ඡා කරේ පරිසර පද්ධතිය සකස් වෙලා ඇති සංරචක මොනවද කියලා. ඒ අතර අජෛවි සංරචක, ජෛවි සංරචක සහ සමාජ පරිසරයේ යන කරුණු තුන ඔස්සේ උදාහරණ සහිතව කරුණු කීපයක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ සමග මම කැමැති ඔබේ අවධානය යොමු කරන්නට 2016, 2017, 2018, 2019 හා 2020 කියන වර්ෂ පහ තුළ මේ විෂය නිර්දේශයට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍ර සකස් වෙලා තියෙනවා. මම දැන් මේ කතා කරපු කරුණු ආශ්‍රය කරගෙන ඔබගේ අවධානය යොමු කරනවා 2016 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නේ 1 වෙනි කොටස කෙරෙහි. පුතේ ඔබ මේට පෙර මං ඉදිරිපත් කරපු කරුණු වලට ඇහුම්කන් දුන්නා නම් මේ ප්‍රශ්නෙට ඉතාමත්ම පහසුවෙන් පිළිතුරු සපයා ගන්නට පුළුවන්කම තියෙනවා. 2016 7 වෙනි ප්‍රශ්නේ 1 වෙනි කොටස මේ ආකාරයට අහලා තියෙන්නේ. පරිසර පද්ධතිය සකස් වී ඇති අජෛවී සංරජක දෙකක් නම් කරන්න කියලා. පරිසර පද්ධතිය සකස් වී ඇති අජෛවීය සංරජක දෙකක් නම් කරන්න කියලා. අපිට පිළිතුරු විදියට ලියන්න පුළුවන් වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය, සාගර, පාෂාණ, භූලක්ෂණ. මේ වයින් කරුණු දෙකක් ඔබ ලියලා තිබුණා නම් පුතේ ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ඒ වගේම පසු වර්ෂයක අහලා තියෙන්නේ සමාජ පරිසරයට හානි පැමිණීම නිසා ඇතිවන ප්‍රතිඵල දෙකක් නම් කරන්න කියලා. මං 3 වෙනියට කතා කරා සමාජ පරිසරය සඳහා ඇති උදාහරණ. ඒ ආශ්‍රයෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ දරුවනේ. සමාජ පරිසරයට හානි පැමිණීම නිසා ඇතිවන ප්‍රතිඵල දෙකක් නම් කරන්න කියලා. පුතේ අපිට පුළුවන් එතකොට මේහා බැඳුණු කරුණු සාකච්ඡා කරන්න. සමාජ පරිසරයට හානි ඇති වුණොත් පළවෙනි කාරණේ තමයි සමාජ සම්බදතා බිඳ වැටෙනවා. ඒ වගේම ආගමික හා වාර්ගික ගැටුම් උත්සන්න වෙනවා. 3. සමාජ අසාධාරණකම් සිද්ධ වෙනවා. 4. සමාජ දුරාචාර වැඩි වෙනවා. පෞල් සංස්ථා බිඳ වැටීම් සිද්ධ වෙනවා. එහෙමනම් මෙන්න මේ සමාජ පරිසරයට හානි ගෙන දීම වළක්වාලීම සඳහා පුරවැසි අධ්‍යාපනයේ විෂය උගන්වන දරුවෝ විදිහට මේ සමාජ පරිසරය තුල ඇති බහු වාර්ගිකත්වය, බහු ආගමිකත්වය, කුල ભેදය, උරුමය, සිරිත්විරිත් අයිතිවාසිකම් හා යුතුයකම් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන තිබීම ඉතාමත් වැදගත් කාරණයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. දයඹර දුවේ පුතේ, අපි මීළඟට අවධානය යොමු කරමු ස්වභාවික පරිසරයට අයත් ප්‍රපංචයන් හඳුනා ගැනීම සඳහා. මේ පෘථිවි තලය තුළ අන්තර්ගත සමස්ත දේවල් ස්වභාවික පරිසරයට අයත් වෙනවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේවා මිනිසුන්ගේ බලපෑම් වලින් තොරව ස්වභාවික පද්ධතිය ක්‍රියාත්මක වන දේවල්. උදාහරණ විදියට මිහිතලය තුළ ඇති සියලු ශාක, සතුන්, පාෂාණ, ජලය, වාතය, දේශගුණය සහ ශක්තියින් ඊට අයත් ප්‍රපංචයන් විදියට පෙන්වා දෙන්න පුළුවන්. එමනම් මේ ස්වභාවික පරිසරය තුළින් අපිට ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන කීපයක් තියෙනවා. මේ ප්‍රධාන ප්‍රයෝජන කීපය අපි මෙහිදී හඳුනාගත යුතුයි. පුතේ, පරිසරයෙන් ලැබෙන ප්‍රයෝජන අපි හඳුනා ගැනීම වැදගත් වෙනවා. ප්‍රධාන ප්‍රයෝජන තුනක් විදිහට මම දක්වනවා. එක ජීව උපකාරක සේවා, දෙක ආර්ථික උපකාරක සේවා, තුන අපද්‍රව්‍ය අවශෝෂණ සේවා. අපි බලමු ජීව උපකාරක සේවා කියලා කියන්නේ මොනවාද, ඊට අයත් දේවල් මොනවද කියලා. මේ ස්වභාව ධර්මය තුලින්ම මිනිසාට ලැබිලා තියෙන දායාදයන් අපි ජීව උපකාරක සේවා විදිහට හඳුන්වනවා. උදාහරණ විදිහට හිරු එළිය, වාතය, ජලය වැනි සම්පත් මේ ජීව උපකාරක සේවා විදිහට පෙන්වා දෙන්න පුළුවන්. එමනම් අංග දෙක මම කතා කරේ ආර්ථික උපකාරක සේවා සම්බන්ධයෙන්. ආර්ථික උපකාරක සේවා විදිහට මිනිසාගේ පැවැත්මට අවශ්‍ය වන අමුද්‍රව්‍ය හා ශක්ති මීට අයත් වෙනවා. මේවා නැවත කොටස් දෙකකට බෙදනවා මම, අමුද්‍රව්‍ය ලෙස සහ ශක්තියින් ලෙස. පුතේ මම කතා කරන්නේ ආර්ථික උපකාරක සේවා. ආර්ථික උපකාරක සේවා නැවත කොටස් දෙකකට බෙදනවා, අමුද්‍රව්‍ය ලෙස හා ශක්තියින් ලෙස. අමුද්‍රව්‍ය කල ඛනිජ සම්පත්, රසායනික මූලද්‍රව්‍ය, දැව, සාක, සත්ව ආහාර යනාදිය මේ ආර්ථික උපකාරක සේවා සපයන අමුද්‍රව්‍ය ලෙස පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. එමනම් අපි බලමු අපිට ලැබෙන ආර්ථික උපකාරක සේවා අතර ශක්තියින් විදිහට මොනවද තියෙන්නේ කියලා. ශක්ති ලෙස සූර්ය බලය, පොසිල ඉන්ධන, ජීව වායු, භූතාපය, ජල විදුලිය, සුලන් බලය මේවා ආර්ථික උපකාරක සේවා වල ශක්තියින් විදිහට පෙන්වා දෙන්නට පුළුවන්. තුන්වෙනි කාරණය තමයි පරිසරයෙන් අපට ලැබෙන ප්‍රයෝජනයක් විදිහට අපද්‍රව්‍ය අවශෝෂණ සේවාව. මිහිතලය තුල වාසය කරන මිනිසා ප්‍රයෝජනයටගෙන ඉවතලන හැම මේ දෙයක්ම ඔහු මේ මිහිතලයේ මතට හිතුමනාපයට විසිකරනු ලබනවා. මේ තුලින් අපාවට පරිසරයේ යම් අලංකාරයක් හා තුලණය වීමක් තියෙනවා නම් ඒ තුලණය වීම වෙනස් කිරීම සඳහා යම් බලපෑමක් එල්ල කරනවා. විශේෂයෙන්ම අපට පරිසරයෙන් ලැබෙන වැදගත්ම සේවාවක් විදියට මේ අපි බැහැර කරන අපද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීම පෙන්වලා දෙන්නට පුළුවන්. සත්ව ලෝකයේ විවිධ ක්‍රියාකාරකම්, මිනිසුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් මගින් මේ පරිසරයට එකතු වෙන අපද්‍රව්‍ය පරිසරය මගින් අවශෝෂණය කරගෙන නැවත දිරාපත් වීමකට සලස්වනවා. මේක මිල කළ නොහැකි පරිසරය තුලින් මානව සමාජයට මේ භූගෝලීය පැවැත්මට සිදුවෙන වැදගත්ම සේවාවක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. පුතේ මම මේ නැවත කතා කරපු කරුණු ආශ්‍රයෙන් 2018 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේට මේ කතා කරපු කරුණු ඇසුරින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. මම කැමතියි මේ ප්‍රශ්නය ඔබට ඉදිරිපත් කරන්න. පරිසරය මගින් මිනිසාට ලැබෙන ආර්ථික උපකාර සේවා දෙකක් ලියන්න. මම මීට පෙර සාකච්ඡා කරා පරිසරය මගින් මිනිසාට ලැබෙන ආර්ථික උපකාරක සේවා මොනවද කියලා. ඒ ආර්ථික උපකාරක සේවා වලින් දෙකක් සඳහන් කරන්නයි තියෙන්නේ. ඔබට මතක ඇති දුවේ පුතේ, ආර්ථික උපකාරක සේවා මම කොටස් දෙකක් යටතේ කතා කරා. එකක් අමුද්‍රව්‍ය ලෙස, අනිත් එක ශක්තියින් ලෙස. එහෙමනම් අමුද්‍රව්‍ය ලෙස රසායනික මූලද්‍රව්‍ය, දැව, සාක, සත්වයින් සහ ආහාර යනාදිය පෙන්වා දෙන්න පුළුවන්. ශක්තියින් විදිහට සූර්ය බලය, පොසිල ඉන්ධන, ජීව වායු, භූතාපය, ජල විදුලිය, සුලන් බලය මේ ආදිය පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සෑම කොටසකින්ම ඉතාමත්ම පුංචි පුංචි කරුණු වල පවා යම් කිසි වැදගත්කමක් තියෙනවා ආදරණීය දුවේ පුතේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළව. එහෙමනම් මේ ප්‍රශ්නේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මං දරුවනි ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි. මේ මිනිසා පරිසරයේ වෙනස් කිරීමට යොමු වෙලා තියෙන තත්ත්වය පිළිබඳව, එහෙම නැත්නම් මානව ක්‍රියාකාරකම් හරහා මේ ස්වභාවික පරිසරයට සිද්ධ වෙලා තියෙන බලපෑම කොයි ආකාරයකද කියන එක පැහැදිලි කරන්නට. අපි මේ සම්බන්ධව ඈත අතීතයේ මානව ක්‍රියාකාරකම් ගැන හඳුනා ගැනීමක් කරමු. අතීතයේ ජීවත් වූයේ සංඛ්‍යාත්මකව ගත් කල අඩු මානව සංඛ්‍යාවක්. ඒ වගේම මේ අතීත මිනිසා තුළ චාම් ගති පැවතුම් තිබුණේ, සරල දිවි පෙවතක් තිබුණේ. මේ හේතුව නිසා අතීත මිනිසා පරිසරයට එල්ල කළ බලපෑම ඊතරම් හානිදායක තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ වන විට මේ මානවයා දැනුම තාක්ෂණික ශිල්පීය තත්ත්වයන්ගෙන් නිපුණත්වයට පත් වෙලා තියෙනවා. මෙන්න මේ දැනුම හා කුසලතාවලින් නිපුණත්වයට පත්වීම නිසා, සම්පත් අධිපරිභෝජනයකට පෙළඹවීම නිසා මිනිසා තුළින් දැඩි පාරිසරික හානි සිද්ධ වෙන්න පටන්ගෙන තියෙනවා. මේ මිනිසා විසින් කරනු ලබන මේ පාරිසරික හානිවල තරම වැඩි වෙන්නට පරිසරයෙන්ද මිනිසාට එල්ලවෙන බලපෑම් ඒ හා සමානම දෙගුණ වෙන අවස්ථා වර්තමානයේ තුලින් දැක්ගන්නට ලැබෙනවා. 20 වන සියවස වන විට මේ ඇතිවුණු අධික ජනගහණය මානව ක්‍රියාකාරකම් හේතු කරගෙන පරිසරයේ පැවතුන සමතුලිතතාවය අද වෙනකොට බිඳ වැටිලා තියෙනවා. මෙන්න මේ නිසා මේ සඳහා බලපෑම් කරන සාධක විදිහට අපිට පෙන්වලා දෙන්නට පුළුවන් විශේෂයෙන්ම මේ ජනපදකරණය, කුසිකාර්මික කටයුතු, කාර්මීකරණය, නාගරීකරණය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. මෙන්න මේ නිසා මිහිතලයට දරාගත නොහැකි මට්ටමකින් අද වෙනකොට පාරිසරික විනාශයන් සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් පරිසරයේ සමතුලිතතාවය මේ අපි ඉස්සෙල්ලා කතා කරපු මානව ක්‍රියාකාරකම් හරහා බිඳ වැටිලා තියෙනවා. මේ පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට පාරිසරික ගැටලු බොහෝමයක්ම මතුවලා තියෙනවා. පෘථිවි පරිසරයේ විනාශයට බලපාන සියලුම ආකාරයේ විනාශකාරී ක්‍රියාකාරකවන් පාරිසරික ගැටලු විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මෙන්න මේ පාරිසරික ගැටලු ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් සිද්ධ වෙනවා. දරුවනේ ඔබ මතක තියාගන්න, පාරිසරික ගැටලු සිදුවෙන ප්‍රධාන ක්‍රම දෙකයි. එක ස්වභාවික ක්‍රම, දෙක මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවෙන ක්‍රම. පරිසර විනාශය සිදුවෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එක ස්වභාවික ක්‍රම, දෙක මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවෙන ක්‍රම. දරුවනි, මම මේ ඉදිරිපත් කරපු ආකාරයට පරිසරයේ විනාශ වන ප්‍රධාන ක්‍රම දෙකයි කියලා සඳහන් කළා. පළවෙනි එක මානව ක්‍රියාකාරකම්, දෙවෙනි කාරණය ස්වභාවික සංසිද්ධීන්. එහෙමනම් එක මානව ක්‍රියාකාරකම්, දෙක ස්වභාවික සංසිද්ධීන්. අපි මේ පරිසර විනාශය සිදුවන ආකාරයන්, පරිසරයේ සම්බන්ධ උදාහරණ කීපයක් අරගෙන මේ මානව ක්‍රියාකාරකම් හරහා හා ස්වභාවික සංසිද්ධි මගින් කෙලෙසද විනාශ වෙන්නේ කියන කාරණාව සාකච්ඡා කරලා බලමු. මම මේ සඳහා ගනු ලබන උදාහරණය ජල දූෂණය. ජලය දූෂණය වන ප්‍රධාන ක්‍රම දෙකයි, එක මානව ක්‍රියාකාරකම්, දෙක ස්වභාවික ක්‍රියාකාරකම්. එහෙමනම් ජලය දූෂණය වීම සම්බන්ධව සිද්ධ වෙන මානව ක්‍රියාකාරකම් මොනවද කියලා හඳුනා ගනිමු. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රයෙන් කුසිකාර්මික කටයුතු මගින් ගෘහස්ත සිදුවෙන කටයුතු මගින් යාන වාහන සේදීම, මැණික් ගැරීම, ගල් අඟුරු කර්මාන්තේ හා කෘත්‍රිම ජලාස ඉදිකිරීම මේ කරුණු සමගම වර්තමානයේ වන විට මහා පරිමාණ සාගරවලදී න්‍යෂ්ටිකාවි අත්හදා බැලීම් සිදු කිරීම කියන මේ මානව ක්‍රියාකාරකම් හරහා මිහිතලය ඇති පිරිසිදු ජලය දූෂණය වන ආකාරයක් පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ අපි කතා කරේ ජලය දූෂණය වන මානව ක්‍රියාකාරකම් මොනවද කියලා. එහෙමනම් අපි ඊළඟට හඳුනා ගනිමු ජලය දූෂණය වන මේ ස්වභාවික ක්‍රියාකාරකම් නැත්නම් ස්වභාවික සංසිද්ධි මොනවද කියලා. මිහිමත සිදුවෙන ගිනිකඳු පිපිරීම්, භූමිකම්පා ඇතිවීම්, සුනාමි තත්වයන්, නාය යෑමේ තත්වයන් සහ භූගත ඛනිජ ද්‍රව්‍යවල සිදුවෙන ක්‍රියාකාරීත්වයන් හේතුපාදක වෙනවා. එහෙමනම් පරිසරය විනාශ වන ක්‍රම දෙකක් අපි කතා කරා දුවේ පුතේ. එක මානව ක්‍රියාකාරකම්, දෙක ස්වභාවික ක්‍රියාකාරකම්. පරිසරයේ එක් උදාහරණයක් විදිහට ජලය අපි ගත්තොත් මේ ජලය නැමැති සම්පත කොහොමද මානව ක්‍රියාකාරකම් හරහා දූෂණය වෙන්නේ, ඒ වගේම කොහොමද ස්වභාවික සංසිද්ධි මගින් දූෂණය වෙන්නේ කියන කාරණාව අපි සාකච්ඡා කරන ලැබුවේ. මේ ජලය දූෂණය වීම නිසා මානව සමාජයට අතිමහත් බලපෑම් එල්ල කරනවා. අපි හැමනම් ඊළඟට හඳුනාගත යුතු වෙන්නේ මේ ජලය දූෂණය වීම නිසා මිනිසාට ඇතිවන ගැටලු මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ජලය දූෂණය වීමෙන් ඇතිවන ගැටලු විදිහට මෙන්න මේ කරුණු පෙන්වා දෙන්න පුළුවන්. ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙනවා. දරුවනි, ඔබ විද්‍යා විෂය භාර ගුරුතුමාගෙන් ගුරුතුමියගෙන් ඉගෙනගෙන තියෙනවා ජල චක්‍රය සම්බන්ධව. මේ ජල චක්‍රය ක්‍රියාකාරීත්වයට ප්‍රබල බලපෑමක් වෙනවා ජලයේ දූෂණය වීම. ඒ වගේම දූෂිත ජලය පානය කිරීම නිසා බොහෝ ලෙඩ රෝගවලට හා වසංගත තත්ත්වයන්ට පවා මිනිසාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ජලජ ජීවීන් මිය යනවා, කෘෂිකාර්මික කටයුතු අඩාල වෙනවා, ජලජ සාකහා සාක ප්‍රජාවම මිය යන අවස්ථා දකින්න ලැබෙනවා, ඇල්ගි අහිතකර ජලජ සාක ව්‍යාප්ත වෙනවා, පාරිසරික සුන්දරත්වයට ලොකු බලපෑමක් වෙනවා ජලයේ දූෂණය වීම, පිරිසිදු ජලය ලබා ගැනීමට අධික පිරිවැයක් දැරීමට වර්තමානයේ වෙනකොට මිනිසාට සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදියට මේ ශ්‍රී ලංකාවේ සිව් දිසාවෙන්ම ගංගා ගලාගෙන ගියා. වෙළඳපළට ගොස් වෙළඳපළෙන් පානීය ජල බෝතල් මිලදී ගැනීමට සිද්ධ වෙලා තියෙන්නේ ලාංකීය භූමිතලයේ තුල මේ ගලා බසින ජලයේ දූෂණය වීම නිසා. මේ හේතුව නිසා ජනතාවට පිරිසිදු ජලය වෙනුවෙන් අද වෙන විට අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. පුතේ, ඒ අපි සාකච්ඡා කරේ මේ පරිසරයේ එක් සාධකයක් විදිහට ජලය දූෂණය වන ක්‍රම හා ජලය දූෂණය වීම නිසා මිනිසාට සිද්ධ වෙලා තියෙන බලපෑම් මොනවද කියන එක ඉතාමත්ම සාරාංශ ආකාරයෙන්. එහෙමනම් අපි බලමු ඊළඟට මේ සිලාගෝලයට සිදුවන හානි නිසා මිනිසාට වන බලපෑම් කොයි ආකාරයටද කියලා. පුතේ, අපි සිලාගෝලය කියලා කියන්නේ මේ පෘථිවියේ පිටත පවතින දෘඩ පාෂාණ ආවරණයට. එහෙම නැත්නම් මේ පොළවේ මතු පිට අපිට දකින්න ලැබෙන කොටසට අපි කියනවා සිලාගෝලය කියලා. මෙන්න මේ සිලාගෝලය සකස් වෙලා තියෙන්නේ පාෂාණ, අනිජ හා පස් කියන ද්‍රව්‍ය වලින්. මෙන්න මේ දේවල් මානවයාගේ ප්‍රයෝජනෙට ඉතාමත්ම වැදගත් ද්‍රව්‍ය විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මෙන්න මේ සිලා ගෝලය තුල දක්නට ලැබෙන යපස්, ඇලුමිනියම්, ටයිටේනියම්, මැංගනීස්, තඹ, ඊයම්, ටින්, ප්ලැටිනම්, යුරේනියම් හා රසදිය කියන මෙන්න මේ මූලද්‍රව්‍ය අද මානව ප්‍රයෝජනයේ සඳහා, මානව සංහතියේ පැවැත්ම සඳහා ඉතාමත්ම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයන් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ වටිනා මූලද්‍රව්‍ය පොළවෙන් ලබා ගැනීමට යාම නිසා සිලා ගෝලයට බරපතල හානි සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ සිලා ගෝලයට හානි සිද්ධ වීම නිසා එහි ප්‍රතිඵලත් නැවත වතාවක් මිනිසාට භුක්ති විඳින්න සිදු වෙලා තියෙනවා. එහෙමනම් අපි හඳුනාගත්තේ සිලා ගෝලය කියලා කියන්නේ මොකක්ද කියලා. මම නැවත වතාවක් පුතේ පැහැදිලි කරන්නම්. සිලා ගෝලය කියලා කියන්නේ අපි පෘථිවියේ පිටත පවතින දෘඩ පාෂාණ ආවරණයට. මේ දෘඩ පාෂාණ ආවරණය සකස් වෙලා තියෙන්නේ පාෂාණ ඛනිජ ආපස් වලින්. මෙන්න මේ දෘඩ ආවරණය තුළ, එහෙම නැත්නම් මේ සිලා ගෝලය තුළ වටිනා කියන මූලද්‍රව්‍ය බොහෝමයක් තියෙනවා. මේ වටිනා කියන මූලද්‍රව්‍ය මානව සංහතියේ පැවැත්ම සඳහා ලබා ගැනීමට යාමෙන් නැවත වතාවක් මිනිසාට බලපෑම් ඇති වෙලා තියෙනවා. එහෙමනම් ඊළඟට දැන් අවධානය යොමු කරන්නේ මේ සිලා ගෝලයට සිදු වෙලා තියෙන හානි නිසා ඇතිවන බලපෑම් මොනවද කියලා හඳුනා ගන්නට. විශේෂයෙන්ම සිලා ගෝලයට සිදුවන හානි නිසා මේ පරිසරයේ సౌందర్యාත්මක බව විනාශ වෙලා යනවා. අපි පරිසරයේ පිළිබඳ විවිධ ආකාරයෙන් පරිසරයේ సౌందర్యාත්මක తత్వයන් පිළිබඳව කතා බහ කරනවා. මෙන්න මේ తత్వය විනාශ වෙලා යනවා සිලා ගෝලයට හානි සිදු වුනාම. ඒ වගේම භූමිය විනාශ වෙලා යනවා. අපි මේ සඳහා කියනවා භූමි හායනය සිද්ධ වෙනවා කියලා. ඊළඟට ආන්තික බිම් නිර්මාණය වෙනවා, ජල ගැලීම් ඇති වෙනවා, පස නිසරු වෙනවා, වනවැස්ම විනාශ වී යාම, මේ ආදී කාරණා සිලා ගෝලයට හානි සිද්ධ වීම නිසා ඇතිවන බලපෑම් විදියට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ලෙඩ රෝග හා වසංගත ව්‍යාප්ත වෙන්න මේක හේතුපාදක වෙනවා, ජල මූලාශ්‍ර විනාශ වෙලා යනවා, භූගත ජල මට්ටම අඩු වෙලා යනවා. මේ ආදී කරුණු අපි ශිලා ගෝලයට හානි ඇති කිරීම නිසා මිනිසාට නැවත වතාවක් ඒ වායේ ආදීනවයන් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. පුතේ අපි කතා කරේ උදාහරණ දෙකක් මේ වෙනකොට ජලයේ විනාශ වීම නිසා, නැත්නම් ජලයේ දූෂණය වීම නිසා කොහොමද මිනිසාට බලපාන්නේ, සිලා ගෝලයට සිදුවන හානි නිසා ඇතිවන මානව බලපෑම ආපසු සිදුවෙන්නේ කොයි විදිහටද කියන කාරණය. ඒ වගේම වර්තමානයේ වෙන විට මේ සමාජය තුලින් බහුල වශයෙන් සිදුවෙන ස්වභාවික විනාශයක් තමයි වනාන්තර විනාශ වීම. මානව ක්‍රියාකාරීත්වය මත බහුල වශයෙන් සිදුවෙන දෙයක් වනාන්තර විනාශ වීම. මෙන් මුළු ලෝකයේම තියෙන භූමි ප්‍රමාණයෙන් මිනිසුන් වගා කරන්න පුළුවන් සුදුසු තත්ත්වයේ භූමිය දකින්න ලැබෙන්නේ 11%ක් තරම් කියලා කිව්වොත් ඔබ පුදුමයට පත් වෙනවා ඇති. එහෙමනම් මේ මිහිතලේ වාසය කරන අපි සියලු දෙනාම එකතු වෙලා 11%ක් තරම් මේ සුළු භූමි ප්‍රමාණය විනාශ කරන්නේ අපේ එදිනෙදා කෘෂිකාර්මික බිම් සකස් කිරීමේ කටයුතු වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි, අපිට අවශ්‍ය වෙන බලශක්ති අවශ්‍යතා සපුරා ගන්න, විශේෂයෙන්ම දැව වෙළඳාම, ජනාවාසකරණය, මේ ආදී කරුණු සඳහා අපි වනාන්තර විනාශ වීම සිදු කරන ලබනවා. ඒ වගේම කර්මාන්ත ඉදිකරන්න, ඛනිජ ද්‍රව්‍ය ලබා ගන්න කැණීම් කිරීමේදී, මම්මාවත් ඉදිකිරීමට යාමේදී සහ සංවර්ධන ව්‍යාපති සඳහා මිනිසුන්ගේ බලපෑමෙන් මේ වනාන්තර විනාශ වීම සිදු කරනු ලබනවා. මානව ක්‍රියාකාරකම් හරහා මේ වනාන්තර විනාශ වෙනවා වගේම ස්වභාවික සංසිද්ධි මගින්ද මේ වනාන්තර විනාශ වීම දකින්න ලැබෙනවා. ඒ සඳහා පෙන්වා දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ලැබුගිනි ඇතිවීම විශේෂයෙන්ම ලැබුගිනි මගින් ලෝකයේ විශාල වනාන්තර ප්‍රමාණයක් සෑම වර්ෂයකම විනාශ වෙලා යන බවක් දකින්න ලැබෙනවා මේ ආකාරයට වනාන්තර විනාශ වීම පිළිබඳව සාකච්ඡා කරනකොට ලංකාවේ දැනට තියෙන උපතිමුණු වනාන්තර වලින් 78%ක් පමණ විනාශ වෙලා කියන තත්ත්වය තමයි සංඛ්‍යා ලේඛන වාර්තා වෙන්නේ. මේ නිසා ඇති වී තිබෙන අහිතකර ප්‍රතිඵල බොහෝමයක් තියෙනවා. ඒ අහිතකර ප්‍රතිඵල සඳහාත් ආදරණීය දුවේ පුතේ වර්තමානයේ ජීවත් වෙන ඔබට අපිට ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එමනම් අපි ඊළඟට හඳුනා ගනිමු මෙන්න මේ වන විනාශය නිසා එහෙම නැත්නම් වන හායනය නිසා ඇති වී තිබෙන අහිතකර ප්‍රතිඵල මොනවද කියලා. වන විනාශය නිසා වන හායනය නිසා ඇති වී තිබෙන අහිතකර ප්‍රතිඵල විදිහට වායු ගෝලයේ තියෙන ඔක්සිජන් සැපයීමට බාධා ඇති වෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණ හැකියාව හීන වෙලා යනවා. ජල සංචිත හිඳියාම විශේෂයෙන්ම පාංශු තෙතමනය ඉවත් වෙලා යනවා. ගම් වතුර හා නායෑම් වැඩි වීමටත් පසේ භෞතික ගුණ පිරිහි නිසරු වීමටත් ජීවීන්ගේ වාසස්ථාන අහිමි වෙන්න පරිසර సౌందර්ය පිරිහි යාමට දැව ආහාර හා ඖෂධ සැපයුම සීමා වෙන්නත් ජෛව විවිධත්වය විනාශ වී යාමට පාංශු ඛාදනය වැඩි වෙන්නටත් ගෝලීය උණුසුම් තත්ත්වය වැඩි වෙන්නට භූගත ජල මට්ටම් පහළ යන්නට ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙන්න මේ වනහායනය ඉතාමත්ම බලපෑම් සහගත තත්ත්වයන් ඇති කරනවා මේ කාරණාවල අවසාන ප්‍රතිඵලයේ විදිහට මිහිතලය කාන්තාරකරණයකට ලක් වෙන්නට පුළුවන් එතකොට මේ මිහිතලය කාන්තාරකරණයකට ලක්වීම සමස්ත ලෝකවාසී ජනතාවටම ආපසු මේවායි ඍජු හා වක්‍ර බලපෑම් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. හොඳයි පුතේ, අපි මෙතෙක් සාකච්ඡා කළ කරුණු ආශ්‍රය කරගෙන නැවත වතාවක් 2017 අවුරුද්දේ අපස සාමාන්‍ය පෙළ විභාගයේට අහලා තියෙන ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. ප්‍රශ්නය: පාරිසරික ගැටලු ඇතිවීම කෙරෙහි බලපාන ස්වභාවික සංසිද්ධි දෙකක් නම් කරන්න. මම නැවත කියන්නම්. පාරිසරික ගැටලු ඇතිවීම කෙරෙහි බලපාන ස්වභාවික සංසිද්ධි දෙකක් නම් කරන්න. අපි මුලදී සාකච්ඡා කරා, ඒ පිළිතුරු අපිට ලියන්න පුළුවන්. මම මේදී පිළිතුරු ටික ඉදිරිපත් කරන්නම්. ගිනි කඳු පිපිරීම්, සුනාමි තත්ත්වයන්, භූමිකම්පා, නායෑම්, සුලිකුණාටු හා නියගය. මෙන්න මේවායින් කරුණු දෙකක් ලියලා තිබුණනම් දුවේ පුතේ ඔබට ලකුණු දෙකක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. පුරවැසි අධ්‍යාපන විෂය සමගින් අද දවසේ ඔබ සමග මම සාකච්ඡා කරනු ලැබුවේ පාරිසරික ගැටලු හා තිරසාර සංවර්ධනයේ කියන මාතෘකාව. ඒ මාතෘකාවේදී පරිසරය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කිරීමක, පරිසර පද්ධතිය සකස් වී ඇති සංරචක හඳුනා ගැනීමත්, පරිසරය දූෂණය වන ක්‍රම, පරිසර දූෂණය වීමෙන් මානව සමාජයට එල්ලවන බලපෑම් පිළිබඳව සහ පසුගිය ප්‍රශ්න කීපයක් මෙහිදී සාකච්ඡා කළා. ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඔබ සමග මා රැඳී සිටීමට බලාපොරොත්තු වෙන්නේ මේ පමණයි. මගේ වැඩසටහනත් එක්ක සහභාගී ඔබ සියලු දෙනාටම නිරෝගිමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදට මම පාඩම මෙලෙස නිමා කරනවා. සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.